කතානාකර විසින් කරන ලැබ නිවේදන නිවේදන අංක 1 ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන් ආයතනය නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණ වෙත ඉදිරිපත් කරන ලද පෙස්තමක පිටපත් මා වෙත අද වෙන ලැබී ඇත බව දන්නුම කැමැත්තෙමි නිවේදන අංක 2 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ රැස්වීමක් 2026 අගෝස්තු 7 වෙනි සිකුරාදා එන මද දින මධ්‍යාහන 12ට කාර්යක සභා කාමරංක දෙකේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීයන් සියලු දෙනාට මෙන් දැනුම් දීමට කැමැත්තෙමි. විපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි 1985 අංක 48 සහ 1987 අංක 28 දරන 50 පගෙන් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන සහ අපනයන පාලන පනතේ 14 වගන්තිය සමග කියවිය යුතු විශ්ව වගන්ති යටතේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 ජූලි 10 දින ඇති අංක 24.96 ඇලීරක් 38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරෝ නිරීක්ෂණ සහ ගන් ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගන් ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සයිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි සහ ප්‍රජා යටතල පාසුකම් අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2024 වර්ෂය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තා පරිසරයේ කෘෂිකර්මය සහ සම්පත් ිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන සහ ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 2025 වර්ෂය සඳහා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්වීම සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සබල් ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහා ලබේසිංහ මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සබල් ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව විසින් රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වන ප්‍රඥප්තිය සම්බන්ධයෙන් සකස් කරන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ඉදිරිපත් කිරීම සෑහෙන කාලයක් ගත වෙච්ච නිසා මම ඔබතුමාගෙන් අවසර ඉල්ලනවා විනාඩි 2-3ක් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේ වාර්තාව ඇත්තටම රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම වන සඳහා වන ප්‍රඥප්තිය මේක 8 වැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඒකට සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවි බැලගැන්වීම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරබ ආරක්ක සභාව විසින් ආරම්භ කර තිබුණා. හැබැයි පාර්ලිමේන්තුව විසුරුවමට නිසා එක කරගෙන යාමට ලැබුණේ නෑ. නවවැනි පාර්ලිමේන්තුවේදී මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් මේ කටයුත්ත නැවත ආරම්භ කරලා අනුකාරක සභාවක් පත් කරගෙන තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය උපුල් ගලප්පති මහතා, ඒ වගේම ගරු වෛද්‍ය ගයාශාන් නවනන්ද මහතා, ගරු එම් රාමේශ්වරන් මහතා, මෙන්න මේ අනුකාරක සභාවෙන් තමයි මේ ප්‍රඥප්තිය සම්පාදනය කරලා තිබුණේ. ඒකට සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ විශේෂඥයින්ගේ අදහස්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවකට තිබිච්ච එවකට හිටපු නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ලංකා වෛද්‍ය විද්‍යාල සභාව, ශ්‍රී ලංකා හෙද සභාව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, රජයේ සෞඛ්‍ය කළමනාකාර සහකාර නිලධාරීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා දීවැඩියා සංගමය, ඉන්දිරා පිළිකා භාරය, දේශෝදේ ව්‍යාපාරය, පොසිටිව් විමෙන්ස් නෙට්වර්ක් ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ සෞඛ්‍ය පෝෂණ අනුකමිටුව ඇතුළු අංශ රාශියක අදහස් විමසීමකින් තමයි මේක පිළියෙල කරන තිබුණේ. නමුත් 2024 සැප්තැම්බර් 3 දින පාර්ලිමේන්තුවට පිළිගැන්වුවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා මේක එතනින් ඉදිරියට ගියේ නැහැ. ඒ නිසා 10 පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ජනමාධ්‍ය හා කාන්තා සවි බැලගැනීම පිළිබඳ අධීක්ෂණ කාරක සභාව අපි මේ පිළිබඳව සෞඛ්‍ය සේවාවන් සපයනු ලැබීම කාර්ය මණ්ඩලය වෙත කරනු ලබන බලපෑම් පිළිබඳව නැවත සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළා. ඒ මගින් අපි සෞඛ්‍ය ශේෂ්ත්‍රයට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීමය ආයතනවල නිර්දේශද ලබාගෙන සංශෝධිත ප්‍රඥප්තිය නැවත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස්ද ලබාගෙන තමයි මේ ඉදිරිපත් කිරීම කරන්නේ. ගරු කථානායකතුමනි, ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 2019 2024 අපි මෙවැනි රෝගීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් ඉදිරිපත් කරන බව අපි එකඟ වෙලා තිබුණා, ප්‍රතිපත්තියක් හැටියට ඉදිරිපත් කරා. ඒක තමයි අපි මේ සඳහා අපේ මේ කැපවීම. මගේ මතකයේ හැටියට 2008 පමණ සිට මේ සාකච්ඡාව සිදුවෙමින් තිබුණා. නමුත් 2026 මේ 10 පාර්ලිමේන්තුවේ තමයි මේ කටයුතු ඉදිරියට යන්නේ. මම යෝජනා කරනවා මේ ප්‍රඥප්තිය සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාට මෙය පනතක් ලෙස නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස. ඒ වගේම මං හිතනවා අපේ රටේ ජනතාව වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය සේවය පැත්තෙන් මේ ප්‍රඥප්තිය ඉතා වැදගත්. රෝගීන්ට ලැබිය යුතු මූලික අයිතිවාසිකම්, සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ වගකීම් සහ ආරක්ෂිත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා අනුගමනය කළ යුතු මූලධර්ම මේ ප්‍රඥප්තියේ සඳහන් වෙනවා. මෙයින් ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභ තමයි රෝගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කරනවා, වැරදි අනතුරු සහ වළක්වා ගත හැකි හානි අවම කිරීමට උපකාර වෙනවා, රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා, ගෞරවයෙන් සැලකීම, තොරතුරු දැන ගැනීම, කැමැත්ත ලබා දීම සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීම තහවුරු කරනවා, සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවනවා, ආරක්ෂිත සාක්ෂි මත පදනම් වූ රෝගියාගේ මධ්‍යගත ප්‍රතිකාර ප්‍රවර්ධනය කරනවා, වගවීම සහ විනිවිදභාවය වැඩි කරනවා, සෞඛ්‍ය ආයතන සහ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ තම වගකීම් පැහැදිලිව ඉටු කිරීමට දිරිගන්වනවා, රෝගීන්ගේ සහභාගිත්වය ප්‍රවර්ධනය කරනවා, ප්‍රතිකාර සම්බන්ධ තීරණ ගැනීමේදී රෝගියා සහ පවුලේ සමාජිකයින් සක්‍රියව සම්බන්ධ කරනවා, විශ්වාසය ගොඩ නැගීම, රෝගීන් හා සෞඛ්‍ය සේවා සපයන්නන් අතර විශ්වාසය හවුල්කාරීත්වය ශක්තිමත් කරනවා, ආරක්ෂිත සංස්කෘතියක් ඇති කරනවා, වැරදි වසන් කිරීම වෙනුවට ඒවායින් ඉගෙනගෙන පද්ධතිය දියුණු කිරීමේ සංස්කෘතියක් ඇති කරනවා, පැමිණිලි සහ ප්‍රතිචාර සහ ක්‍රමවේදයක් සපයනවා, රෝගීන්ගේ අදහස් සහ පැමිණිලි සලකා බැලීමට විධිමත් පද්ධතියක් අපිට සකස් කරගත හැකි සෞඛ්‍ය සේවකයින්ට පැහැදිලි මාර්ගෝපදේශකයක් සපයනවා, සියලුම කාර්ය මණ්ඩලය එකම ආරක්ෂිත ප්‍රමිතීන් අනුව ක්‍රියාකාරීමට මේ ප්‍රඥප්තිය උපකාරී වෙනවා, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රවර්ධනය කරනු ලබන රෝගී ආරක්ෂණ මූලධර්ම හා ගැළපෙන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට මේ ප්‍රඥප්තිය උපකාර වෙනවා. අපි අපේ මේ ආශික අධීක්ෂණ කාරක සභාවේ අපේ මතය තමයි රෝගීන්ගේ ආරක්ෂාව සහ යාපැවැත්ම සඳහා වන ප්‍රඥප්තියක් යනු හුදෙක් ප්‍රතිපත්ති ලේඛනයක් නොව සෞඛ්‍ය පද්ධතිය තුළ රෝගියා ප්‍රථමයෙන් patient first යන මූල්ධර්මයේ ක්‍රියාවට නැංවීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් වන අතර ඒ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අතර සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය වගවීම සහ මහජන විශ්වාසය ශක්තිමත් කරනවා. බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පෙත්සම් තුනයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අප්පුවාමි මහතා.
ගුරු කතානායකතුමනි, වෙල්පල්ල ගණන් කෙට යන ලිපිනේ පදිංචි DM ශේහානි කෞශල්‍ය මහත්මියගෙන් ලැබුණු පෙත්සම් මම පිළිගන්නමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු වෛද්‍ය කාමින්ද හේචන් ජයවර්ධන මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඇසීමට.
මම අහනවා ගරු කතානායක.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
දෙක ඔව්. වර්තමාන 1993 මාර්ගයේ පුරහල සිට කඩවත දක්වා තනි බස් රථ සේවාවක් ක්‍රියාත්මක නොවුනද කඩවත සිට පුරහල දක්වා ප්‍රවාහන අවශ්‍යතා ඇති මගින්ද කොළඹ කොටුවට පැමිණ කොළඹ සිට පුරහල දක්වා බස් රථ සේවා මගින් ප්‍රවාහන අවශ්‍යතාව ඉටු කර ගැනීමට හැකිය. ඉදිරියේදී මගී ඉල්ලුම් පිළිබඳව සමීක්ෂණයක් සිදු කර මගී ඉල්ලුම් අනුව නව ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇති බැවින් ඒ අනුව මෙම සේවාව සඳහාද ප්‍රමුඛතාවය ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත. අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු ඇමතුමා, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මීට සති දෙකකට කලින් බිමල් රත්නායක ඇමතුමාගෙන් මම මේ වාචික ප්‍රශ්නයක් ඇහුවා. ඒකෙදී ඔබතුමා කිව්වා මේ දැන් අර බස් රථ පර්මිට් එක මාරු කරනකොට දැන් මේ වෙනකොට රජයේ කරනවා කියලා. ඒ කියන්නේ අයිතිකාරයෙක්ගේ පර්මිට් එක තව කෙනෙකුට පවරනකොට. දැන් ගරු ඇමතුමා ප්‍රශ්නේ තියෙන්නේ මට පෞද්ගලික බස් රථ හිමියෝන් ගණනාවක් මේ ප්‍රශ්නය ඔබතුමාගෙන් අහුවගෙන් පස්සේ මට කතා කරා. ඒ අය කියපු දෙයක් තමයි ලක්ෂ 20ක ෆික්ස් ඩිපෝසිට් එකක් දාන්න ඕනේ මාස 3කට ආසන්න කාලයක් හෝ ඊට වැඩි කාලයක්. ඒතර දැන් ඔබතුමා දන්නවා බස් රථ හිමිකාරිය කියන්නේ හිම කෝටිපතියෙක් නෙමෙයි. ඒ වගේම බස් රථයක් නඩත්තු කරන්න ලොකු වියදමක් යනවා. ඊට හා සාපේක්ෂව පඩි නඩි ගෙවන්න තියෙනවා. සමහර දවස්වල එහෙම ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒකට යම් වැඩපිළිවෙලක් කරන්න පුළුවන්ද කියලා දැනගන්න කැමති ගරු අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු අමාත්‍යතුමනි, ඇත්තට මේ ලක්ෂ 20ක ෆික්ස් ඩිපොසිට් යන account එක තිබ්බා කියන මාස 6ක් ඇතුළත කාරණයක් තමයි සරකා බලන්නේ. මේක ගේන්නේ හේතු වෙලා තියෙන්නේ අපි ඇත්තටම වාහන බලපත්‍රයක් දුන්නට පස්සේ ඒකේ වගකීමක් තියෙන බස් රථ හිමියට ඒ බස් රථය නිරන්තරයෙන් ධාවනය කිරීම. ඒතර යම් කිසි කාර්මික ගැටලුවක් නිසා හරි ඇක්සිඩන්ට්යක් වෙලා හරි එයාට බස් රථයේ නැවත ඒ සේවයට යොදවන්න යම් කිසි කාලයක් ගත වෙනවා නම් ඒක සඳහා මූල්‍ය මේ හැකියාවක් ඒ බස් රථ හිමියට නැත්තම් අපහසුතාවටපත් වෙන්නේ මගියා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 20 දාලා මේක බිස්නස් එකක් නොකරගෙන නැත්තම් ඕකේ පිටිපස්සේ අපි කවුරුත් දන්නවා කතා නොකරන බිස්නස් එකක් තියෙනවා. පර්මිට් එක ගන්නවා, ආයි විකුණනවා, අතින් අතට යනවා. හැබැයි මොකක් හරි දෙයක් කළා පර්මිට් එක නැතුණාට පස්සේ බස් රථය යොදවන්න නැතුණාට පස්සේ ඒකේ පාඩුව විඳ ගන්න එන්නේ මගියට. ඒක වළක්වා ගැනීම අරමුණෙන් තමයි ඇත්තටම ජෙනුවින්ලි බය කෙනෙකුට මේ ප්‍රවාහන සේවයට මැදිහත් වෙලා සේවාව සපයන්න පුළුවන් විදිහ තමයි ලක්ෂ 20 බැරියර් එක දැම්මේ. නමුත් ඒක සාර්ථකව ඇවිල්ලා තියෙනවා කීප දෙනෙක්ගෙන් පමණයි. දැන් ඇත්තටම ගත්තොත් එහෙම ලිඛිතව මාසයකට කලින් ලිඛිත පැමිණිලි තිබ්බේ නැහැ NTC එකේ එකක්වත්. ගරු මන්ත්‍රීතුමා, ලිඛිත පැමිණිලි එකක්වත් මාසයකට කලින් තිබ්බේ නැහැ NTC එකට ඇවිල්ලා ලිඛිත පැමිණිලි. හැබැයි වාචිකව එකින් එක කාරණා කියනවා. ඒ කියන්නේ හැකියාව තියෙනවා මේ 20 ලක්ෂ 20ක තියෙන එක පෙන්නල ඉවර වෙලා තමන්ගේ පර්මිට් එක මාරු කරගන්න. නමුත් ඒ තියෙන එකත් අඩු කර ගැනීම උවමනාවෙන් තමයි කියන ඇත්තේ. නමුත් දාන්න හේතු උනේ අන්නාර කාරණය අඛණ්ඩව මේ මගී සේවාවත් පවත්වාගෙන යන්න නැත්නම් ඒගොල්ලෝ කරන වැඩේ තමයි යම් කිසි මූල්‍ය හැකියාවක් නැති එක්කෙනෙක් බස් එකක් දාලා ඉවරලා ඒක ඉන්ෂුරන්ස් කවර් එකකින් හරි රිකවර් කරගන්න යාගේ මුදල් ජොදවල හදාගන්න වැඩි කාලයක් ගත උනේ කාලයක් ගත වුණොත් අපහසුතාවයට පත් වෙන්නේ මගියා.
ගරු මන්ත්‍රීතුමා,
අමතුමා දැන් ප්‍රශ්නේ තියෙන්නේ බස් එක මේ මාස 3 ඇතුළත කැඩුණා කියන්නකෝ කොහොමද ෆික්ස් ඩිපොසිට් එක විඩ්‍රෝ කරලා බස් එක හදන්න බෑනේ. ඒක දෙක සහ ඔබතුමාලා අපේක්ෂා කරනවා නම් බස් එක තව මේ කියන්නේ පර්මිට් එක තව කෙනෙකුට විකුණයි කියලා. ඉතින් මාස 3න් පස්සෙත් විකුණන්න පුළුවන්. කෙසේ වෙතත් මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේ අර කන්ටේනර් එකට හැප්පිලා ළමයි දෙන්නෙක් බයිසිකල් දෙකක ගිහිල්ලා බඩ හරියෙන් එයාගේ වෙන් වුණා. ඒ සිදුවීම සිදුනේ මගේ ආසනේ බෝලවලානේ තරුණයෝ තමයි මේ මරණයට පත් වුණේ. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ කන්ටේනර් බස් වගේ ලොකු වාහන ඒවලට ඉස්සර හයි කරලා තිබ්බ මැද ලයිට් පේලියක්. ඔබතුමා දකින්න ඇති ඒ වීඩියෝ එකේ මේ කන්ටේනර් රිවර්ස් කරනකොට තමයි අර පැත්තෙන් ඇවිල්ලා හැප්පෙන්නේ. එතකොට ඒගොල්ලොන්ට පේන්නේ නැහැ සමහර වෙලාවට මේ මේ මෙතන දිග වාහනයක් තියෙනවා කියලා. එතකොට ඒ ලයිට් ටික දැන් ඒ වගේ ලයිට් හයි කරලා තියෙන ලයිට් පොලිසියෙන් යම් අවස්ථාවන්වලදී ගලවනවා. ඒ නිසා මේ ජීවිත ආරක්ෂාව සඳහා ඔබට පුළුවන් නම් මේ දිග වාහන විශේෂයෙන්ම බස් රථ ට්‍රක් වගේ ලොකු වාහන වලට යම් මේ අනුතුරක් වළක්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න එකට ලයිට් එකක් හරි මොකක් හරි හයි කරන්න මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
ගරු නිජ ගරු අමාත්‍යතුමා, ගරු සභානායකතුමා,
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා, මේ ලයිට් කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකක්. ඇත්තටම තිබෙන්නේ දිග වාහන හරවද්දී රිය සහායකයෙක් අවශ්‍යයි. මොකද කිසිම ක්‍රමයක් නැහැ කන්ටේනර් එකක් සම්පූර්ණයෙන්ම පේන්න හදන්න පුළුවන් ක්‍රමයක් නැහැ. දෙක තමයි කන්ටේනර් වල තිබෙනවා, ප්‍රයිම් මූවර්ස් වල තිබෙනවා බ්ලයින්ඩ් ස්පොට්ස් එකක් බේරන්න බෑ. බොතුමා සාමාන්‍ය කාර් එකක් කෙලවද්දි දුවක් ගන්නවා ඒ මැනුෆැක්චරේට බේරන්න බැරි බ්ලයින්ඩ් ස්පොට් එනවා. සාමාන්‍යයෙන් ස්ටීරින් වීලක ළඟම තියෙන බාරක තුලින් යම්කිසි ප්‍රමාණයක් පේන්නේ. මේක විශාල වාහනයක්, මේකට බයිසිකල් වගේ ඒවා පොඩි වාහන පේන්නේ එක. ඒ නිසා ඒකට උත්තරේ තමයි රිවර්ස් කරනකොට රියර් සහායකයෙකුගේ උදව් ගන්න එක. අනිත් එක පාරේ රේසියක් නැතුව ජීවිතේ වටිනවා කියලා තේරුම් ගනම් බයිසිකල් මොටර් සයිකල් පාවිච්චි කරන එක. අපි දැනට මහන්සි වෙමින් ඉන්නවා, පටන් අරගෙනමින් ඉන්නවා මන්ත්‍රීතුමා මොටර් සයිකල් වෙනුවෙන් ක්‍රමානුකූලව. ඒක එකපාර කරන්න බෑ. අවුරුදු ගාණක් ඇතුළතදී එක්ස්ක්ලූසිව් ලේන් එකක් දීලා මොටර් සයිකල් අපේ රටේ විශාල ප්‍රසාර පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ආරක්ෂාව ඇති කරන්න. ඒ නිසා ඒ වගේ උත්තරයක් තමයි හොයන්න වෙන්නේ. නැත්නම් ලයිට්ස් වලින් වෙන්නේ තව ඩිස්ට්‍රැක්ෂන් එකක් වෙන්නේ.
ප්‍රශ්න අංක 2 ගරු මුජිබිර් රවුමන් මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු වල අමාත්‍යතුමා.
අහනවා ගරු කතානායකතුමනි.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, එක් දින සේවාව යටතේ රුපියල් 20,000ක මුදලක්, සාමාන්‍ය සේවාව යටතේ රුපියල් 10,000ක මුදලක්, මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ හදිසි සේවාව යටතේ රුපියල් 15,000ක මුදලක්, මාර්ගගත ක්‍රමවේදයේ සාමාන්‍ය සේවාව යටතේ රුපියල් 10,000ක මුදලක්, වයස අවුරුදු 16ට අඩු ආයුධම්කරුවන් සඳහා වසර 3ක වළංගු කාල සීමාවක් සඳහා එක් දින සේවාව යටතේ රුපියල් 9,000ක්, වයස අවුරුදු 18ට අඩු ආයුධම්කරුවන් සඳහා වසර 3ක වළංගු කාල සීමාවක් සඳහා සාමාන්‍ය ක්‍රමවේද යටතේ රුපියල් 3,000ක් බැගින් ණය කරනු ලබනවා. අමතරව විදේශ ගමන් බලපත්‍රයන් නිකුත් කළ දින සිට වසරක් ඇතුළත අස්ථානගත වී ඇත්නම් රුපියල් 20,000ක සහ විදේශ ගමන් බලපත්‍රයන් නිකුත් කළ දින සිට වසරකට වැඩි කාලයක් තුළ අස්ථානගත වී ඇත්නම් රුපියල් 15,000ක් වශයෙන් අමතර දඩ මුදලක් අය කරනු ලබනවා. 2 යන්ත්‍රානුසාරයෙන් කිවිය හැකි MRP විදේශ ගමන් බලපත්‍රයන් නිකුත් කිරීම සඳහා වැය වෙන මුළු පිරිවැය රුපියල් 4,470යි. අංක රෝමිලක්කන් 3 පැරණි එන්කාණ්ඩේ විදේශ ගමන් බලපත්‍රයක පිටු සංඛ්‍යාව 64යි, නව පී කාණ්ඩේ විදේශ ගමන් බලපත්‍රයක පිටු සංඛ්‍යාව 48යි. 4 පිටු අඩු කිරීම සඳහා බලපාපු හේතු, අඩු කරන ලද පිටු ගණන සහ බලපාන ලද හේතුව, පිටු එකක් පැරණි විදේශ ගමන් බලපත්‍රයේ ඕල් කන්ට්‍රි කියලා තමයි, ඕල් කන්ට්‍රි සහ මිඩල් ඊස්ට් කන්ට්‍රි යනුවෙන් පිටුවක් වෙමිලා තිබුණා. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතින්ට අනුව දැනට භාවිතා කර ලබන විදේශ ගමන් බලපත්‍රයේම පිටුව ඉවත් කරලා තියෙනවා. ඒ වගේම පිටු 4ක් ඉවත් වෙලා තියෙනවා පැරණි විදේශ ගමන් බලපත්‍රයේ දරුවන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා පිටු 4ක් වෙන් වෙලා තිබුණා. ICAO ස්ටෑන්ඩඩ් අනුව දැනට භාවිතා කරන ලබන විදේශ ගමන් බලපත්‍රයේ ඒ පිටු 4 ඉවත් කරලා තියෙනවා. තවත් පිටු හතරක් ඉවත් කරලා තියෙනවා. වෙනස්කම් කිරීම සඳහා පිටු හතරක් වෙන් වී තිබුණු අතර වර්තමානයේම වෙනස්කම් පද්ධතිය තුලින්ම සිදුවන බැවින් එම පිටු හතර ඉවත් කරලා තියෙනවා. පිටු දෙකක් ඉවත් කරලා තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පිටු දෙකකින් වෙන් වී තිබුණු අතර අයිකාව ප්‍රමිතීන්ට අනුව දැනට භාවිත කරන ලබන විදේශ ගමන් බලපත්‍රයේ වීසා පිටු පමණක් ඇතුළත් කර එම පිටු දෙක ඉවත් කරලා තියෙනවා. තවත් පිටු දෙකක් විදේශ විනිමය ඇතුළත් කිරීමට පිටු දෙකක් වෙන් වී තිබුණු අතර එම පිටු දෙක ඉවත් කරලා තියෙනවා. නව විදේශ ගමන් බලපත්‍රයේ වීසා පිටු තුනක් පමණක් අඩු කරලා තියෙනවා. පහ ගැටළු වාර්තා වෙලා නැහැ. හය රෝමිලක්කම් මහය මුද්‍රණ දෝෂ කීපයක් වාර්තා වුණා. හත පැවති මුද්‍රණ දෝෂ දෙවෙනි හිස් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණ තොගේ සිට නිවැරදි කිරීමට කටයුතු කරලා තියෙනවා. ආ එක ඔව් ආ දෙක නැත ආ තුන අදාළ නොවේ ඈ පැනන නගි.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය ගරු ඇමැත්තුමා, විශේෂයෙන්ම මේ දැන් මේ පාස්පෝර්ට් එහෙම නැත්නම් විදේශීය ගුවන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඊ පාස්පෝර්ට් එක සඳහා තමයි මේ අනුමැතිය ටෙන්ඩරය ලබා දෙන්න එදා කටයුතු කරේ. නමුත් අවසානයේ ඊ පාස්පෝර්ට් එක නැතුව, ඒ කියන්නේ N series පාස්පෝර්ට් එක තමයි දැන් නිකුත් කරන්නේ. ඒ කියන්නේ චිප් එක නැතුව තමයි. නමුත් ටෙන්ඩර් එක කැඳවුවේ චිප් එකත් එක්ක තමයි මේ පාස්පෝර්ට් නිකුත් කරන්න ටෙන්ඩර් එක කැඳවුවේ. නමුත් දැන් ඒ ටෙන්ඩර් එක ලබා දුන්නාට පස්සේ ඔවුන් දැන් චිප් එක නැතුව තමයි පාස්පෝර්ට් එක ඉෂුව කරන්නේ. ඒතකොට දැන් මේ පාස්පෝර්ට් එක ගත්තම ගරු කතානායකතුමා ගැටලු රාශියක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වා වගේම දැන් මේ පාස්පෝර්ට් එකේ ෆොරින් එක්ස්චේන්ජ් පිටු නැහැ. ඊළඟට ඔබ්සර්වේෂන් පිටු නැහැ. ඊළඟට පිටුවල කොළවල ඒ ක්වොලිටි එක පිළිබඳව ගුණාත්මකභාවය පිළිබඳව ගැටලු මතුවලා තියෙනවා. මොකද සමහර තැන්වල අර ඉමිග්‍රේෂන් සීල් එක ගැව්වම කොළේ අනිත් පැත්තේ තීන්ත මතුවෙන ගතියක් පේන්න තියෙනවා. ඊළඟට මේ ක්වොලිටි වල තියෙන ලාභාල, ඒ කියන්නේ මේකේ බාලකම හින්දාම ගරු කතානායකතුමා සමහර රටවල් වලට ගියාම ද මෑතකදී වාර්තා වුණා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බ්‍රිතාන්‍යයට ගමන් කළාම එහිදී ඔහුව ඉමිග්‍රේෂන් එකේදී නවත්තගෙන තිබෙනවා මේ පාස්පෝර්ට් එක රීඩ් වෙන්නේ නැහැ. එතකොට මේක ෆෝර්ත් පාස්පෝර්ට් එකක් කියලා තමයි ඔවුන් මේ ඔව නවත්ත ගත්තේ. ඊට පස්සේ ඔහුව මුදා හැරියා. ඉතින් ඒ වගේ ගැටලු රාශියක් ගරු ඇමතුමා මතුවලා තියෙනවා. ඒකම තමයි දැන් එදා පාස්පෝර්ට් පරණ පාස්පෝර්ට් එකේ පිටු 64ක් තිබුණා. ඒ 64ට ගෙවපු ගාණම තමයි දැන් මේ 48 ගන්නත් ගෙවන්නේ. එතකොට දැන් අපි බැලුවොත් එහෙම මෙතන දැන් පාස්පෝර්ට් ගන්න පුරවැසියාට තියෙනවා වැලියු ලොස්ට් එකක් තියෙනවා. රුපියල් 6600ක වැලියු ලොස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ කලින් අපි ගෙවපු ගානට පිටු 68ක පාස්පෝර්ට් එකක් ලැබුණා. දැන් 64ක පාස්පෝර්ට් එකක් ලැබුණා. දැන් අපි ගෙවන ගානට ලැබෙන්නේ පිටු 48ක පාස්පෝර්ට් එකක්.
කරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය.
මම අවසන් කරන්න. ඒ හින්දා ගරු ඇමතුමා දැන් මේ වැලියු ලොස්ට් එක රුපියල් 6600ක වැලියු ලොස්ට් එකක් ලැබනවා හැම පාස්පෝර්ට් ගන්න හැම පුද්ගලයෙක්ටම. ඒ ඒ සඳහා ආණ්ඩුව ගන්නා වූ ක්‍රියාමාර්ග මොකක්ද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, විශේෂයෙන් මේ පාස්පෝර්ට් එක නිකුත් වෙන්නේ එතුමා විමසීම් කරා ඊ පාස්පෝර්ට් එකට තමයි ටෙන්ඩරේ කැඳවන්නේ කියලා. ඊ පාස්පෝර්ට් එක තඳහා තමයි ටෙන්ඩරේ කැඳවලා තියෙන්නේ. මේක අපි බලයට එන්න පෙර ආතුව 2023 මේ ඊ පාස්පෝර්ට් එක මිලියන 5ක් ගන්න ටෙන්ඩර් කැඳවලා තිබුණා. නමුත් මේ සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් අධිකරණයට ගිහිල්ලා කරුණු වාර්තා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට මේ ඊ පාස්පෝර්ට් එක නිකුත් කිරීම තාවකාලික වාරණයකට ලක් කරා. ඒ අතරතුර එකල හිටපු අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා ඒ ඊ පාස්පෝර්ට් එක වෙනුවට පාස්පෝර්ට් ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා අර ඊ පාස්පෝර්ට් එකේ මූලික කොටස නැත්තම් චීපේ රහිතව මැසින් රීඩබල් පාස්පෝර්ට් 750,000ක් ගන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරන් තිබුණා 24 සැප්තැම්බර් 2 වෙනිදා. ඒක එහෙම අරගෙන ඊට පස්සේ අධිකරණයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තිබුණා. අපි බලයට පත් වුණාට පස්සේ අධිකරණයට කරුණු වාර්තා කරා. මේ වෙනකොට පාස්පෝර්ට් ගන්න දින ගණන් ජනතාව පෝලිමේ හිටියා. මං හිතන්නේ දහස් ගාණක් ජනතාව පාස්පෝර්ට් නැතුව පීඩාවට පත් වුණා. මේ තත්ත්වය තුළ අපි අධිකරණයට ගිහිල්ලා මේ කරුණු වාර්තා කරලා මේ 750,000 අර ඊ පාස්පෝර්ට් එකේම මැෂින් රීඩබල් පාස්පෝර්ට් එකක් හැටියට චිප රහිතව ගන්න කටයුතු කරා. ඒක තමයි එතනදි සිද්ධ වුණේ. සහ මේක මිල ගණන් ගැන කිව්වා. මේ මිල ගණන් මේ පාස්පෝර්ට් එකට පමණක් නෙවෙයි, බෝඩර් කන්ට්‍රෝල් ඊට පස්සේ සොෆ්ට්වෙයාර් මේක මේ පාස්පෝර්ට් එකට අදාළ කාර්යය රාශියක් තියෙනවා. ඒ හින්දා මේ මිල ගණන් අපි නෙවෙයි මේක සකස් කරේ, පෙර ආණ්ඩුවෙන් සකස් කරපු. නමුත් මේකට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම අනුව තමයි මේක ගණනය කරලා මේ විදිහට හදලා තියෙන්නේ. පිටු අඩු වීම ගැන සාකච්ඡා කරපුවාම පිටු අඩු වීම කිසිදු බාධාවක් වෙලා නැහැ. කිසිදු මේ පිටු අඩු වීම මේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවෙලා නැහැ. මුල් කාලේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවෙලා තිබුණා. ඔබ කිව්වා වගේම දෝෂ කීපයක් තිබුණා. ඒ දෝෂ නැවත අලුත් print එකේ නිවැරදි කරලා තියෙනවා. පිටු ගාන සාමාන්‍යයෙන් අපි කලින් නම් අවුරුදු 5කට පාස්පෝර්ට් එක දීලා අවුරුද්දෙන් අවුරුද්ද රිනියු කරා. ඊට අමතරව වයස 18 දරුවන්ගේ විස්තර මේක ඇතුළත් කරා. විදේශ විනිමය මේ සියල්ල ඇතුළත් කරා. දැන් අපි සමහර දේවල් මේක ඇතුළත් කරන්නේ නැහැ. බොහෝ රටවල ලෝකේ චීනයේ පිටු 48යි, වියට්නාමේ වගේ පිටු 48යි, ඕස්ට්‍රේලියාව 37යි, ඒ වගේම ප්‍රංශේ 32යි, මේ වගේ කැනඩාවේ 42යි, මේ වගේ ලෝකේ රටවල පිටු ප්‍රමාණය සාමාන්‍ය මේ විදිහට තමයි තියෙන්නේ. පාස්පෝර්ට් එකක් පවත්වාගෙන යන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිති අනුව. මේ වෙනකොට අපේ පාස්පෝර්ට් එක යම් ප්‍රමිතිගත භාවයකට ස්ටෑන්ඩඩ්ස් වලට ඇවිල්ලා තියෙනවා. ඊ පාස්පෝර්ට් එක පිළිබඳව ගැටලුවක් තියෙනවා ඔබ නිවැරදි. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. මේ සඳහා ටෙන්ඩරයක් පිරිනමලා තියෙනවා මිලියන 5ක. ඒ ටෙන්ඩරය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග හරහා යම් යම් තීන්දුව తీරන දීලා තියෙනවා. මේ අනුව නීතිපති උපදෙස් අරගෙන අමාත්‍ය මණ්ඩලයෙන් යම් යම් අවස්ථාවල තීන්දුව අරගෙන තමයි ගරු මන්ත්‍රීතුමනි කටයුතු කරමින් ඉන්නේ.
ගරු කතානායකතුමා, මගේ දෙවෙනි ප්‍රශ්නය දැන් විශේෂයෙන්ම දැන් ගරු ඇමැතිතුමනි, දැන් මේ පෙර පැවති ගමන් පළපත්‍ර නිකුත් කිරීමේ ඒ ක්‍රමවේදයේ ඉඳන් වර්තමාන ක්‍රමවේදයේ මාර්වීමේදී ඔබතුමා පිළිගත්තා මහජනතාවට මුහුණ දීමට විශාල දුෂ්කරතා ඒව සැලකිල්ලට අරගෙන දැන් යෝජනා කරපු යෝජිත විද්‍යුත් ගමන් පළපත්‍ර, එහෙම නැත්නම් ඊ පාස්පෝර්ට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී වර්තමාන තත්ත්වය ගැනත්, ඒ වගේම දැන් විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය සහ ඊට අදාළ පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පද්ධතිය ලබා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වයත්, ඒකට කොයිතරම් කාලයක් ඕක ක්‍රියාත්මක කරන්න යනවද කියන එක ඔබතුමාලට පැහැදිලි කරලා කියන්න පුළුවන්ද? ඒ ගන්නා වූ තීරණය ක්‍රියාත්මක කරන්නත් නැවත මේ වගේ ගැටලු මතු නොවෙන්න වීම සඳහා වූ ගත්තා වූ ක්‍රියාමාර්ග ගැන ඔබතුමාලගේ අදහස සහ ඒක පැහැදිලි කරන්න පුළුවන්?
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, මේ ඊ පාස්පෝර්ට් එක සඳහා KPI සොෆ්ට්වෙයාර් එක ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ටෙන්ඩරයක් යමින් තිබුණා. මේ ටෙන්ඩරය අවසාන අදියර වෙන විට මේ පිළිබඳව පැමිණිලි කීපයක් ලැබුණා විශේෂයෙන් අභ්‍යාචන කමිටුවට. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය මේක ප්‍රසම්පාදන කොමිසමට යොමු කරා. ප්‍රසම්පාදන කොමිසමේදී පැහැදිලි වුණා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා. එහිඳ නැවත අපි තීන්දු කරා මේක අලුත් ප්‍රසම්පාදනයකට යන්න. එහිඳ ඉදිරියේදී මං හිතන්නේ PKI අලුත් ප්‍රසම්පාදනය වැඩපිළිවෙලකට යනවා. ඊටම ළඟ දිනයකදී මේකේ පබ්ලිසිටි එක ලබා දෙනවා, නැත්නම් ටෙන්ඩර් කැඳවනවා. ඒ වගේම සැලසුම් කරලා තියෙනවා වසරකට අඩු කාලයක් ඇතුළත ඊ පාස්පෝර්ට් එක සම්පූර්ණ කරලා ඊ පාස්පෝර්ට් එක බටපත් කරන්න. ඒ අනුව දැනට ඊ ගේට්ස් 4ක් එයාපෝර්ට් එකේ සවි කරලා තියෙනවා. ඉදිරි වර්ෂ තුල ඊ ගේට් 12ක් සවි කරන්න සැලසුම් කරලා තියෙනවා. වසරක් වැඩි කාලයක් ඇතුළත ඊ ගේට් වගේම ඊ පාස්පෝර්ට් එක මේ රටට ලබා දෙන්න කටයුතු කරනවා ICAO ස්ටෑන්ඩඩ්ස් අනුව. බොහොම
ප්‍රශ්නාංක 3, ගරු හේක්ටප්පුවාමි මහතා, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ගැසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා ප්‍රශ්නය.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගමට අදාළ ප්‍රශ්නයක් තමයි මේ ප්‍රශ්නය. ප්‍රශ්න A1, 2015 වර්ෂයේ සිට 2026 වර්ෂයේ ජූලි 31 දක්වා අනුමත රැකියා ඇනයුම් සහ එක් වර්ෂයන්ට අදාළ විදේශීගත කිරීමට අදාළ ප්‍රශ්නේ. වර්ෂයේ 2015 හැබැර්තු සංඛ්‍යාව 739යි, විදේශීගත වූ සංඛ්‍යාව 385යි. 2016 අභ්‍යර්ථ සංඛ්‍යාව 2784යි විදේශී ගත වූ සංඛ්‍යාව 820යි 2017 අභ්‍යර්ථ සංඛ්‍යාව 1427යි විදේශී ගත වූ සංඛ්‍යාව 806යි 2018 වර්ෂයේ අභ්‍යර්ථ සංඛ්‍යාව 1427යි විදේශ ගත වූ සංඛ්‍යාව 662යි 2019 අභ්‍යර්ථ සංඛ්‍යාව 2070යි විදේශ ගත වූ සංඛ්‍යාව 274යි 2020 අභ්‍යර්ථ සංඛ්‍යාව 227යි විදේශ ගත වූ සංඛ්‍යාව 113යි 2021 අභ්‍යර්ථ සංඛ්‍යාව 2606යි විදේශ ගත වූ සංඛ්‍යාව 140යි 2022 අභ්‍යර්ථ සංඛ්‍යාව 2973යි විදේශ ගත වූ සංඛ්‍යාව 324යි 2023 අභ්‍යර්ථ සංඛ්‍යාව 1518යි විදේශ ගත වූ සංඛ්‍යාව 659යි 2024 අභ්‍යර්ථ සංඛ්‍යාව 1555යි විදේශ ගත වූ සංඛ්‍යාව 558යි 2025 අභ්‍යර්ථ සංඛ්‍යාව 408යි විදේශ ගත වූ සංඛ්‍යාව 379යි 2026 අවුරුද්දේ අභ්‍යර්ථ සංඛ්‍යාව 1127යි විදේශ ගත වූ සංඛ්‍යාව 93යි ජූලි 31 දක්වා එකතුව සමස්තයක් විදියට අභ්‍යර්ථ සංඛ්‍යාව 18861යි විදේශ ගත වූ සංඛ්‍යාව සමස්තයක් විදියට 5213යි දෙවැනි ප්‍රශ්නේ එම රැකියා අභ්‍යර්ථ සඳහා උපරිම පිරිසක් යැවීම නොහැකි වූ හේතු කවරේද කියන ප්‍රශ්න මේ ප්‍රශ්න අදාළ උත්තර විදිහට ගත්තොත් එම පළවෙනි කාරණාව තමයි මේ ආයතනයේ සමස්තයක් විදිහට කඩන් වැටලා තිබුණේ ආයතනය පිහිටුවේ 1996 අවුරුද්දේ සාමාන්‍ය අධිකාරී විදිහට ගත්තොත් එහෙම ෆුල් ටයිමර්ස්ලා 3 දෙනයි හිටියේ ඒ මිට පෙර හිටපු දෙන්නම ගත්තොත් මේ තාමත් කෙටි කාලයක් තමයි සේවය කරේ ඒ නිසා අපි තීරණයක් ගත්තා අපි බලයට පත් වුණාන් පස්සේ ස්ථීර සාමාන්‍ය අධිකාරී කෙනෙක්ව පත් කරන්න ඕන කියලා ඒ සාමාන්‍ය අධිකාරී වරයා පත් කිරීමත් එක්කම අපේ කාර්ය මණ්ඩලයට අදාළ කරන සියලුම සේවකයෝ අපි බඳවාගෙන විශේෂයෙන්ම PSC අප්‍රූවල් එක ගන්න ඕනේ අප්‍රූවල් එකත් අරගෙන අපේ කටයුතු ටික කරගෙන යනවා ඒ නිසා අපි කාර්ය මණ්ඩල මේ ශක්තිමත් කිරීමට අදාළ කරන ඒ කටයුතු අපි කරලා තියෙනවා ඒ වගේම ගත්තොත් එහෙම අපි දන්නවා මිට පෙර වැරදි තෝරා ගැනීම ප්‍රාශියක් සිද්ධ වෙලා තියෙනවා එක උදාහරණයක් තමයි අපිට මේ අභ්‍යර්ථු 500ක් අපිට ලැබිලා තිනවා එතකොට එතරෙදී අපි 2023 අවුරුද්දේ අපි කියලා කියන්නේ මිට පෙර ආණ්ඩුව 219 දෙනෙක්ව යවලා තියෙනවා E7 කියන කාණ්ඩය යටතේ දකුණු කොරියාවට ඒ E7 කාණ්ඩය යටතේ ගිය 219 දෙනා අතර සාතේශ බහුතරය දැන් තමන්ගේ වැඩපොළවල නිරත වෙ සිටින්නේ නැහැ විශේෂයෙන්ම ඒ අදාළ පුද්ගලයෝ වෙන වෙන රස්සා හොයාගෙන ඒ අදාළ තැන් වලින් පනාගොස් ඇති බව අපිට වාර්තා වෙලා තියෙනවා ඒ වගේම තමයි රුසියාවේ රැකියා සංඛ්‍යාවක් අපිට ලැබිලා තිබුණා එතනත් තෝරා ගැනීම පටිපාටි සම්බන්ධව අපිට ප්‍රශ්න ගැටු නිර්මාණය වෙලා තිබුණා ඒ නිසා අපිට ඒ රැකියාවත් අහිමි වෙච්ච අවස්ථාවක් තමයි එතන උදා වෙලා තිබුණේ ඒ වගේම රුමේනියාවෙත් අපිට යම්කිසි රැකියා සංඛ්‍යාවක් ලැබිලා තිබුණා එතනත් අතරමැදි පාර්ශ්වයත් එක්ක ඇති වෙච්ච ගැටුම්කාරී තත්ත්වයක් එක්ක ඒකත් අපිට අහිමි වෙච්ච එකක් තමයි තියෙන්නේ ඒ නිසා අපි තීරණය කරා විශේෂයෙන්ම සම්මුඛ පරීක්ෂණ ඉතාමත් හොඳ විදිහට පවත්ව ගන්නකොට විශේෂයෙන් පසුගිය කාලවක වතුර මේක කඩන් වෙන එක හේතුවක් තමයි සම්මුඛ පරීක්ෂණ අසමත් වීම. ඒ වගේම ශාරීරික යෝගිතා පරීක්ෂණ පවත්වා රැකියා අපේක්ෂකයන් තෝරා නොගැනීමත් එක කාරණාවක් විදිහට අපි දකින්නේ. ඒ වගේම තමයි විදේශ නියෝජිතය විසින් රැකියා අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීම ඒ වගේම රැකියා ඇනයුමට අවශ්‍ය භාෂා තාක්ෂණික හැකියාව නොහැකි වීම ඇතුළු මේ කාරණා අපි හඳුනාගෙන තියෙනවා ඒ නිසා අපි ඒකට අදාළව ගත්තොත් අපි ඉතාමත් හොඳ විදියට සමුගත පරීක්ෂණ පවත්වාගෙන යෑම ඒ වගේම විශේෂයෙන්ම පළවෙනි කණ්ඩායම විදියට යවන කණ්ඩායම ඉතාමත් සුදුසු කණ්ඩායම අපි යවන එක ඒ වගේම තමයි මේකට අදාළ කරන සියලුම කටයුතු ටික අපි විශේෂයෙන්ම මේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණෙත් පවත්වා යමනකට අදාළ කරන මේ කටයුතු ටිකත් අපි මේ මොහොත වෙනකොට කරගෙන යනවා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්න රැකියා අභ්‍යර්ථවරින් උපරිම ප්‍රයෝජන ගැනීමට යනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියන මේ ප්‍රශ්නය දැනට ගත්තොත් එහෙම අපිට කොරියාවේ යොංවල් ගන් කියන ප්‍රාන්තයේත් අපි E8 සම්බන්ධව ගිවිසුම අත්සන් කළේ තියෙනවා විශේෂම කෘෂිකාර්මික කම්කරුවන් සඳහා. ඒ වගේම අබුදාබි වල ෆෙලාපක් ඉන්ඩස්ට්‍රීස් කියන ආයතනෙත් එක්ක අපි ඇග්‍රිකල්චර් වලටත් තමයි එතන අපි මේ අස්සම් කරලා තියෙන්නේ. ඒ වගේම ජපාන් වල EUC කියන්නේ එන්ටර්ප්‍රයිස් යුනයිටඩ් කෝඔපරේටිව් කියන ආයතනෙත් එක්ක අපි මේ මොහොත වෙනකොට අපි EUC මත්සම් කරලා විශේෂම SSW කාණ්ඩය යටතේ අපි පුද්ගලයෝ යැවීමට අදාළ කරන කටයුතු ටික කරගෙන යනවා. ඒ වගේම තමයි ජපානයේ මෙටා ටෙක්නෝ කියන ආයතනෙත් එක්ක සාකච්ඡා කරමින් IT engineers යැවීමට අදාළ කරනත් ඒ කාර්යභාරයත් මේ මොහොත වෙනකොට අපි ඉටු කරලා තියෙනවා. ඒ වගේම අබුදාබි වල ට්‍රාන්ස් ගාඩ් කියන ආයතනෙත් එක්ක සාකච්ඡා කරමින් ගිවිසු මත්සන් තවපින් ස්කිල්ඩ් ඇන්ඩ් සර්වි ස්කිල්ඩ් වර්කර්ස් ෆෝ ඩිෆරන්ට් ඩිසිප්ලින්. ඒ කියන්නේ සර්වි සහ ස්කිල්ඩ් වර්කර්ස් ලියවන එකට අදාළ ඒ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි නොස්ට්‍රොයි කියන විශේෂයෙන්ම රුසියාවේ නැෂනල් ඇසෝසියේෂන් ඔෆ් බිල්ඩර්ස් ඉන් රෂියා කියන නොස්ට්‍රොයි කියන ආයතනෙත් එක්ක අපි අත්සන් තමයි මීට කලින්ුත් තිබිච්ච ගිවිසුමක් තමයි. නමුත් ඒක අපි අලුත් වෙඩියා කරමින් ඒකට අදාළ කරන සර්මියන්ස් ස්කිල්ඩ් වර්කර්ස් යැවීමට අදාළ කරන ඒ කටයුතු ටිකත් අපි කරගෙන යනවා. විශේෂයෙන්ම මෙතන අපි දකිනවා ප්‍රමාණය කියන එක කාරණාවක්. ඒ වගේම ප්‍රමාණයත් එක්ක අපි ගුණාත්මක යම්කිසි පරිවර්තනයක් මෙතන ඇති කරන්න ඕන කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා අපි ප්‍රමාණය මෙන්ම ගුණාත්මක කරුණු කාරණා වලට විශේෂ මැදිහත් වීම යොමු කරමින් අපි මේ කටයුතු කරගෙන යනවා. විශේෂම අපිට අදහසක් තියෙනවා කෙටි කාලයක් තුළ මේ පුහුණු ශ්‍රමිකයෝ යැවීමට අදාළ කරන මේ කටයුතු ටික අපි එතනදී අපි ලොකු සාර්ථකත්වයක් අත්පත් කරගන්න පුළුවන් කියන ඒ බලාපොරොත්තු අපිට තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී ජර්මනියත් එක්ක යම්කිසි ගිවිසුමක් තියෙනවා. විශේෂයෙන්ම පුහුණු ශ්‍රමිකයෝ ඒ වගේම හෙදියෝ යැවීමට අදාළ කරන. නමුත් අපි දන්නවා ලංකාවේ හෙදියෝන්ගේ පුරප්පාඩු ලංකාවෙම තියෙනවා. නමුත් අපි විශ්වාස කරන පුද්ගලික ආයතන හරහා, ඒ කියන්නේ පුද්ගලික පාඨමාලා මේ හරහා රෙජිස්ටර් වෙච්ච ලියාපදිංචි වෙච්ච හෙදියෝන්ටත් යැවීමට අදාළ කරන ඒ අවස්ථාව අපි මේ මොහොත වෙනකොට අපි සකස් කරගෙන යනවා. ඒකට අදාළ කරන ඒ සාකච්ඡා ටිකත් අපි පවත්වගෙන යනවා. ප්‍රශ්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, සුදුවන්ත වෙන ලබා දීපු පිළිතුරට විශේෂයෙන්ම රස්වාංක එක හැටියට ඊයබුතුමා දැක්කා ඊශ්‍රායෙල් වලට දන්න තියෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප්‍රමාණයක් විදේශ නියුක්තිකාරයන් හරහා යැවේ නැහැ කියලා බරපතල ප්‍රශ්නකට එළියට ඇවිල්ලා ඒ අය විශාල වශයෙන් ඉල්ලීම් කරා එයට අවස්ථාව දෙන්න කියලා යන්න. දැන් මෙතන තෝරා ගන්න ඕන කාරණාව තමයි විදේශීය නියුක්තිකාරයන්සියත් විදේශගත කරනවා විශේෂණ පනත අනුව ඒ අවස්ථාව තියෙනවා, නීතිමය තත්ත්වය තියෙනවා. ඒ වගේම විදේශීය නියුක්තිකාරයන්ට සම්බන්ධ වෙනම ඒජන්සි ආයතනයක් තියෙනවා, වගේම පෞද්ගලික ආයතනක් තියෙනවා. දැන් ඔබතුමාලා සාමාන්‍යයෙන් ඇබැර්තුවක් සඳහා රටටම මේක එළිදක්වට පස්සේ, මේක ප්‍රකාශ කරාට පස්සේ, එහෙම නැත්නම් නිවේදනය ඉදිරිපත් කරාට පස්සේ සියලු දෙනාම මේකට ලියාපදිංචි වෙනවා. හැබැයි ලියාපදිංචිය ඉතාමත් විශාල ප්‍රමාණයක්. සමහරට 3,000, 3,500, 4,000, 5,000 විතර ලියාපදිංචි වෙනවා. මේක ලොකු බලාපොරොත්තු තියන් ලියාපදිංචි වෙන්නේ. ඒ ප්‍රමාණය ලියාපදිංචි වුණාට පස්සේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා තමුන්ට රැකියාව ලැබිය යුතුයි කියලා. යම්කිසි කාල සීමාවක් ඇතුළත මේක ලැබිය යුතුයි කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ලියාපදිංචි කරගත්තට විදේශීය නියුක්තිකාරයන්සයට ඒ ලියාපදිංචියට සිල් දෙනාම රට යවන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම සමහරලාට සුසුකම් සම්බන්ධව ප්‍රශ්න මතුවෙලා තියෙනවා. එතකොට එක පැත්තකින් ඔබතුමාලා මේ ලියාපදිංචි කරද්දී ඒ කරපු කණ්ඩායම ගෙනල්ලා විශේෂ සාකච්ඡාවක් කරමින් රැකී අවස්ථා ගැන ප්‍රශ්නය විසඳීම සඳහා අවශ්‍ය වැඩකටයුතු එයට දැනුවත් කිරීමට සලහනක් පළමුවෙන් කරන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ප්‍රශ්නයක් ඇරෙන්න අහන්න තියෙන්නේ මේ ලියාපදිංචි කරපු කණ්ඩායම ඔබතුමාලා යම්කිසි වචනයක් දීලා එයට ලියාපදිංචි කරගත්තා. හැබැයි ලියාපදිංචි කරගත්තට ඔබතුමාලා අසමත් වෙලා තියෙනවා ඒ කාලය තුළ එයට රැකී අවස්ථාව ලබා දෙන්න. මේ රැකී අවස්ථාව ලබා දෙන්න බැරි වෙච්ච හේතුව මොකක්ද කියන එක මම හිතනවා ඒ දරුව සිල් දෙනාටත් වැදගත් වෙනවා, අපිටත් වැදගත් වෙනවා ඇයි එහෙම උනේ කියන එක.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ස්තුතියි මේ ප්‍රශ්නේ මතු කරාට අපිටත් අවස්ථාවක් ලැබෙනවා මේ සම්බන්ධව පැහැදිලි කරන්නට. ඇත්තරම ඉතාමත් කනගාටුයි ඊයේ උද්ඝෝෂණයට ගිය සමහර දේශපාලන උදවිය අපි හිතන් හිටියේ ඉතාමත් පරණත දේශපාලකයෝ කියලා. නමුත් ඇත්තටම සමහර එතන ප්‍රකාශ කරපු සංඛ්‍යාලේඛන දත්ත සම්බන්ධව දවන්ත ප්‍රශ්න ගැටලුවක් එතන නිර්මාණය වෙලා තියෙනවා. එතන මං හිතන්නේ එතන ඒ අදාළ බැනර් වලත් ගහලා තිබුණා 200 ගණන් තමයි මේ අවුරුද්දට මේ වෙනතුරු ගිහිල්ලා තියෙන කියලා ඒක ඉතාමත් අසමත්. මේ මොහොත වෙනකොට මට මගේ අතේ තියෙන සංඛ්‍යා ලේඛන 90 2823ක් රජයේ හරහා ගිහිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා සාමාන්‍ය අධිකාරිය අස්සම් කරපු ડોකියුමන්ට් එක මට දැන් සභාගත කරන්නට පුළුවන්. 2823ක් මේ මොහොත වෙනකොට ඊශ්‍රායල් වලට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී තව කාරණාවක් සඳහන් වෙලා තිබුණා. මේ G2G agreement එකේ සඳහන් වෙලා තියෙනවලු 70%ක් රජයක් කරහා යවන්න ඕනේ. ඒ වගේම 30ක් තමයි ඒජන්සි හරහා යවන්න ඕනේ කියලා. ඉතින් එහෙම කිසිම කිවිසුමක් මෙතන අත්සන් කරලා නැහැ. මිට කලින් අපි එන්න පෙර අත්සන් කරපු කිවිසුම් තමයි මේවා. ඒ වගේ අපි ආවෙන් පස්සේ එක ප්‍රොටෝකෝල් එකක් අපි සයින් කරා. ඒතර කොතනකවත් සඳහන් වෙලා නැහැ 70%ක් රජෙන් ගන්න ඕනේ 30ක් එළියෙන් ගන්න ඕනේ කියලා. එහෙම කොතනකවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා ඒ අදාළ ප්‍රකාශ කරපු ඒ ප්‍රකාශය සම්බන්ධව තම කනගාටුව ප්‍රකාශ කරන්න කැමති මේ සභාව. ඒ වගේම තමයි අපි දන්නවා එක කාරණාවක් මෙතනදී. අපි දන්නවා මේ අවුරුද්ද පටන් ගත්ත කාලේ සිට ඊශ්‍රායල් වල යම් යුදමිය තත්ත්වයක් තියෙනවා. එතකොට යුදමිය තත්ත්වෙත් එක්ක G2G ශ්‍රේෂ්ඨ අධාලය යම්කිසි ප්‍රමාදයක් එතන සිද්ධ වුණා. ඒකෙදි අපි පිළිගන්නට ඕනේ. විශේෂයෙන්ම එයාලගේ රජයේ මැදිහත් වෙලා තමයි මේ තෝරා ගැනීම ටික කරන්නේ. ඒ වගේම මේ තෝරා ගැනීම වලට අදාළ කරන කණ්ඩායම් ලංකාවට ඇවිල්ලා තමයි මේ සම්මුඛ පරීක්ෂණ ටික කරන්නේ. එයාලගේ එයාපෝට් බෙන්ගුරියෝන් ගුවන් තොටුපළ මාස කීපයක් වහලා තිබුණා. එතකොට මේ බඳවා ගැනීම වල යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වුණා. ඒක අපි පිළිගන්නට ඕනේ. එතකොට මේ බඳවා ගැනීම වල ප්‍රමාදයක් සිද්ධ වුණත් අපි සමත් වෙලා තියෙනවා 2823ක් යැවීමට. ඒ වගේම තවත් අපි බලාපොරොත්තු වෙනවා, අපි මේ අවුරුද්දේ අපිට ටාගට් එකක් තියෙනවා 10000ක් යවන්න කරු කතානායකතුමනි. ඒ 10000 යවන එකට අදාළ කරන මේ කටයුතු ටික අපි ඉතාමත් හොඳ විදිහට අපි කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා තව මාස කීපයක් තුල මේ පසුගිය කාල වකවාණු තුල අඩපණ වෙච්ච යවන්න බැරි වෙච්ච සංඛ්‍යාව අපිට යවා ගන්න පුළුවන්. ඒකට අදාළ කරන සාකච්ඡා ටිකත් අපි කරගෙන යනවා. ඒ වගේම තමයි එතන තව චෝදනාවක් එල්ල වෙලා තිබුණා, පුද්ගලික අංශන මේක අපි දෙනවා කියලා. පුද්ගලික අංශය මෙතන ලියාපදිංචි කරපු කොටස් කරු. පුද්ගලික අංශය හොයාගන්නේ Taman හොයාගන්න රස්සාව. එයාලා ගිහිල්ලා සාකච්ඡා කරනවා, විවිධ ආයතන හම්බෙනවා. ඒක රජයක් විදිහට අපිට තියෙන්නේ ඒ රජයත් එක්ක සාකච්ඡා කරන අවස්ථාව විතරයි. නමුත් ඒත් අපි ගිහිල්ලා එක එක ආයතනත් එක්ක, එයාලගේ එක එක රේකී ආයතනත් එක්ක අපි ගිහිල්ලා ගිය අවුරුද්දේ මම නායකත්ව දරපේ කණ්ඩායම ගිහිල්ලා අපි මුණ ගැහුණා, සාකච්ඡා කරා, වැඩිපුර රස්සාව අපි ඉල්ලගත්තා. නමුත් පුද්ගලික අංශය ගත්තොත් එමේ එයාලා කරන්න කර කතාන එකතුනේ බිස්නස් එක. ඒක පුද්ගලික අංශය යනවා, විවිධ අවස්ථා යාලා ප්‍රයෝග කරගන්නවා. නමුත් ඒ අවස්ථා සහ අපේ රජයක් විදිහට අපි උපයාගත් අවස්ථා අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒක ස්ථිර ලෙසම මේ උත්තරීතර සභාවේ මම කියන්නට කැමති විශේෂ එහෙම කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම තමයි මීට කලින් වැරදි පූර්වාදර්ශ විශේෂයෙන්ම එක එක ගිය නලධාරීන් එක එක එතන බලපෑම් සාගත කණ්ඩායම් විසින් හදලා තිබුණා. මම ඊය කරපු තව ප්‍රකාශයක් ගැනත් මට ඉතාමත් කනගාටුයි. තවත්
නියෝජ්‍ය ඇමතිතුමා පිළිතුර කෙටි කරන්න.
ස්තුතියි. මේ තවත් මන්ත්‍රීවරයෙක් කියලා තිබුණා එතන ඉන්න අපේ තානාපතිතුමා ওই රිෆියුජි ගහන කට්ටියට විරුද්ධ වෙනවලු කියලා. ඇත්තටම තානාපතිවරයාගේ රාජකාරිය තමයි, කාර්යභාරය තමයි අපේ රටේ සන්නාමේ ඉතාමත් හොඳ මට්ටමින් පවත්වාගෙන යන්නේ. එතකොට ඒ තානාපතිතුමා තමන්ගේ රාජකාරිය තමයි කරලා තියෙන්නේ. නමුත් එහෙම තත්ත්වයන් තුළ තමයි මේ බඳවා ගැනීම අපි කරන්නේ. ඒ නිසා එකක් තමයි අපි දැන් ඊට කලින් විවිධ විදියට ලිස්ට් හදාගෙන අර උසනම් කම්කරු කොටනම් සිකියුරිටි වගේ විදියට තමයි කලින් බඳවා ගැනීම සිද්ධ වුණේ. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. අපි දැන් ගත්තොත් එහෙම උසනම් සිකියුරිටි කොටනම් කම්කරු විදියට තමයි කලින් සිද්ධ වුණේ. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් අපි ඉතාමත් විනිවිදභාවයක් සහිතව අපි බඳවා ගැනීම
කරනවා. මේක ඕපන් කරනකොට මාගේ පිළිතුර කෙටි කරලා ගන්න ඔබතුමා
ගණි හතරක් කරලා දැන් අපි මේ ඩිස්ක්ලේමර් එකක් දෙනවා. ඕගොල්ලෝ මේකට අයදුම් කරන එකම ඕගොල්ලන්ට සුදුසුකමක් නොවේ කියන කාරණාවත් අපි ලබා දෙනවා. ඒ නිසා අපි හැමෝටම කියන්නට කැමති ඕගොල්ලන් සුදුසු නම් ඕගොල්ලන්ට අවශ්‍ය කරන ඒ රස්සාව ලැබෙන්න නියමිතයි. ඒකට අදාළ කරන මැදිහත් වීම අපි දිගටම කරගෙන යනවා. ඒ වගේම තමයි දැන් පවතින තත්ත්වෙත් අපි සලකා බලගෙන විශේෂයෙන්ම අපේ පැත්තෙන් උපරිම මැදිහත් වීම කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලයක් තුළ අපේ ඉලක්කය සම්පූර්ණ කිරීමට අදාළව.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මම හිතන්නේ එතුමාටම රැකියාවක් හදාගත්තා. එතුමා කොටින්ද එතුමා කම්කරු වුණා මේ වෙලාවේ. මොකද එතුමා කිව්වා උසනම් සිකියුරිටි, එතකොට ඉස්සරහා ඉන්න කෙනා සිකියුරිටි, ඔබතුමා කම්කරු වෙලා තියෙනවා කොටින්ද. ඒකත් එක්කම තමයි මම හිතන්නේ මට ඊළඟ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ. දැන් ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම දැන් මේ ඊශ්‍රායල් ප්‍රශ්නෙත් එක්ක ගත්තාම ඔබතුමල්ලා දැන් රිෆියුජි ගහලා තියෙන කණ්ඩායමක් ඉන්නවා ඒ රටේ. ඒත් අපේ ශ්‍රී ලාංකිකයෝ. ඒගොල්ලෝ වැරදි වෙන්න පුළුවන්, හරි වෙන්න පුළුවන්, ඒක වෙනම කාරණාවක්. හැබැයි අපි ශ්‍රී ලාංකිකයට එතන යම් විදිහක වැඩපිළිවෙලක් මේ වෙනකොට ඉස්රායෙල් රාජ්‍ය සූදානමින් ඉන්නවා එම්සි වැඩ කොටසක් කරන්න. ඔබතුමා දන්නවා ඉන්ටර්වියු කළා එම්සි වැඩසටහනක් කරන්න. එතෙන්දී ඔබතුමාලා ඉදිරිපත් වෙලා තියෙන රටක් හැටියට මේ රටේ ප්‍රශ්න නැහැ, ඕනගෙනුට මේ රටේ ජීවත් වෙන්න පුළුවන්, යන්න අවශ්‍ය නැහැ කොහෙත් කියන කතාව ඔබතුමාලා ඉදිරිපත් කළා තියෙනවා. ඒක රාජ්‍යයක් හැටියට එහෙම නැත්නම් ආණ්ඩුවක් හැටියට ඔබතුමාලා ඉදිරිපත් කරන්න ඕන කියන කාරණාව ගැන මම විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ අයට එම්සි වැඩපිළිවෙලක් අවශ්‍යයි එතන ඊළඟ පියවර ගන්න. මොකද ඒගොල්ලන්ව එකපාර ලංකාවට එවුවොත් ඒකත් බරපතල ප්‍රශ්නයක්, ඒක විශාල ප්‍රමාණයක්. ඒ වැරද්ද නිවැරදි කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලත් සානාපති කාර්යාල හරහාම සිද්ධ විය යුතුයි කියන ගමන්ම ගරු කතානායකතුමනි, මේ විදේශ රැකියා ක්ෂේත්‍රය කියන්නේ අනිත් ආයෝජනට වඩා ඉතාමත්ම වෙනස්, ඉතාමත්ම පහසුවෙන් ලෝකෙන් අපේ මානව සම්පත ගැන ලෝකෙ තියෙන ලොකු විශ්වාසයක්. ඒ විශ්වාසයට අවශ්‍ය කරන සැපයීම අපිට කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, විදේශ විනිමය එකතු කරගන්නත් අපිට වැඩපිළිවෙල හදන්න පුළුවන්. එහා සමානවම දැනුම ඒකරාශී කරගත්ත ජනතාවක් බිහි කරන්නත් පුළුවන්. මොකද එහෙන් ලබා ගන්න දැනුම අපිට මේ රට අවශ්‍යයි, රටේ සංවර්ධනය සඳහා. ඒ නිසා මම හිතනවා රටේ අනාගතයත් සැලසුම් කරන ගමන්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ
අතුරුපත් කරන්නේ නැද්ද? තානාපති කාර්යාල මීට වඩා රටවල් එක්ක සම්බන්ධීකරණය කරමින් අලුත් රැකියා අවස්ථා සොයමින් විශේෂයෙන්ම නර්සින් සම්බන්ධව කතා කරා. දැන් නර්සින් තාමත් ලංකාවේ ක්‍රමවේදයක් හදලා නැහැ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නය
අහන්නේ. එමෙතුමා ලොකු වෙලාවක් කතා කරා. ඉතින් මට
දැන් ඒක තමයි මේක ලොකු වෙලාවක්
ගියපොම
බරපතල ප්‍රශ්නයක්.
නෑ
ඔබතුමාට විනාඩි දෙක.
එතුමා ප්‍රශ්නෙට අදාළ
අතුරු ප්‍රශ්නෙට විනාඩි පහක් ගත්තා. ඒකත්
තානාපති කාර්යාල සම්බන්ධීකරණය කළා. දැන් ඇත්තටම වැදගත් දේවල් කතා කරන්න දෙන්නේ නැහැ, උපදූප කතා කරන්නත් බෑනේ, වැදගත් දේවල් කතා කරන්න දෙන්නේ නැහැ, කතාන්න අතර කරනවා. හරි, කමක් නැහැ. විශේෂයෙන්ම තානාපති කාර්යාල සම්බන්ධීකරණය කරගෙන මේ විශේෂ අවස්ථාව ලෝකේ රටවල් අනිත් රැකියා තියෙන රටවල් ටික සම්බන්ධීකරණය කරමින් මීට වඩා රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන්න අවශ්‍ය කරන
වැඩපිළිවෙළ
කියන ප්‍රශ්නේ හැටියට අහනවා. දෙවෙනි ප්‍රශ්නේ හැටියට
කරු කතාරයකතුමනේ, ඇත්තටම මේ රිෆියුජි
අර්බුදය
කියලා කියන්නේ නිර්මාණ කරපු එකක්. මම එක උදාහරණයක් කියන්නම්. නොසුදුසු පුද්ගලයෝ කලින් යවලා, විශේෂයෙන් මේ පුද්ගලයන්ට අපි බැනලා වැඩක් නැහැ, විශේෂයෙන්ම තෝරා ගැනීම පටිපාටි සහ පුද්ගලයන්ගේ දැනුවත් කිරීමට අදාළව ප්‍රශ්න ගැටළු රාශියක් එතන නිර්මාණය වෙලා තිබුණා. කෘෂිකර්මාන්ත ශ්‍රේෂ්ඨ අදාළව පිට කලින් 2069ක් යවලා තිබුණත් විශේෂයෙන්ම 2024 වර්ෂයේ එතන දැන් ගත්තොත් එහෙම 100ට අඩු සංඛ්‍යාවක් තමයි දැන් වැඩ කරන්නේ. නමුත් හෙක්රපුහම් මන්ත්‍රීතුමා ඔබතුමා ගිය සැරේ අහපු ප්‍රශ්නයක් තිබුණා, දැන් යවනවද කියලා. මේ අවුරුද්දේ අපි මේ වෙනකොට අපි 18ක් යවලා තියෙනවා, අපි සමත් වෙලා තියෙනවා එතනට. නමුත් ප්‍රශ්න තියෙන්නේ කරු කතානායකතුමනි, එතන අපි යම්කිසි රිෆියුජි ස්ටේටස් එකක්, එහෙම නැත්නම් සරණාගතයෙක් විදියට ඉල්ලීමක් කරපු කෙනෙකුට අපි සේවයක් ලබා දීමට අදාළව ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි අපි රජයක් විදියට බැඳිලා ඉන්නවා ඒ එයාලගේ ප්‍රශ්නවලට උත්තර හොයන්න. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි සංවිධානාත්මකව සරණාගතයෝ බිහිකරන එකට ආණ්ඩුවක් විදියට අපි විරුද්ධයි. ඒ නිසා අපි ඒ කටයුත්ත අපි හොඳ විදියට කරගෙන යනවා. ඒක ඉතාමත් පැහැදිලි ලෙස කියන්නට ඕනේ, සංවිධානාත්මකව සරණාගතයෝ බිහිකරන ක්‍රියාවලියට කලින් හිටපු විවිධ රාජතාන්ත්‍රික, ඒ කියන්නේ දේශපාලනික පත්වීම් අරන්ගෙන ලදාරිනුත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. යනකොටම කියනවා ඕගොල්ලන් ඒ කියන්නේ නිසි පරිදි හරි ක්‍රමවේදයේ පැහැදිලි කරනවා වෙනුවට ඕගොල්ලන් ගිහලා රිෆියුජි ගහ ගන්න පුළුවන් කියන කාරණාව කියලා තමයි සල්ලි අරගෙන කලින් යවලත් තියෙන්නේ. ඒ නිසා මේක හිටපු ආණ්ඩුවල නිලධාරීන්, ඒ වගේම එක එක දේශපාලක, ඒ වගේම රාජධානික නිලධාරීන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දේශපාලනික උපත්වීම් ලබා ගත්තා. මම රාජ නිලධාරීන්ට කියන්නේ නැහැ. නමුත් අපි මේක මේ ක්‍රියාවලිය සමස්තයක් විදියට අපි පරාජය කරනවාමයි. ඒ වගේම මෙතනදී අපගේ තානාපති කාර්යාලය සම්බන්ධ කරගෙන මේ රැකියා අවස්ථා උපයා ගැනීමට අදාළ ප්‍රශ්නයක් මතු කරලා තිනව. අපි දැන් ඒකාබද්ධව ගත්තොත් එහෙම විදේශ කටයුතු සහ විදේශ රැකියා කියන මේ අමාත්‍යංශ දෙකම එක ලොකු අමාත්‍යංශයක් යට තියෙන්නේ. අපිට ඒක අමාත්‍යවරයෙක් ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදිහට මම මේකට මැදිහත් වෙනවා. එතකොට අපි මේ සම්බන්ධව අපේ සියලුම තානාපති කාර්යාලයත් එක්ක අපේ විවිධ හෙරත් ගරු ඇමතුමාගේ මූලිකත්වයෙන් අපි සාකච්ඡාවක් අරගෙන පැහැදිලි කරා. ඒකේ ප්‍රධාන ජයග්‍රහණයක් විදිහට තායිලන්තයෙන් අපිට රස්සා ගණනාවක් දැන් ලැබිලා තියෙනවා. ඒතොර ඒ සම්බන්ධවත් අපි දැන් වැඩිහත් වෙන්න පටන් ගෙන තියෙනවා. ඒ වගේම තමයි විශේෂම හෙදියෝ ඇතුළු සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ ගත්තොත් එහෙම අපි දන්නවා මෙතන ලංකාවේ යම්කිසි අඩුපාඩුවක් තියෙනකොට විශේෂම යුරෝපා රටවල් අපෙන් බඳවා ගැනීම කරන්න කැමති නැහැ. ඒකේ යම්කිසි යාළ සදාචාර ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි දැන් මෙතන පුද්ගලික ආයතන හරහා උපාධිය ලබාගත් ලියාපදිංචි විශේෂයෙන්ම PHSRC හරහා ප්‍රයිවට් හෙල්ත් සර්විස් රෙගුලටරි කවුන්සිල් එක හරහා ලියාපදිංචි ලබාගත් පුද්ගලික අංශේ ලියාපදිංචි ලබාගත් හෙදියොන්ව යැවීමට අදාළවත් ඒ වගේම සාත්තු සේවිකා යැවීමට අදාළවත් අපි දැන් කටයුතු කරගෙන ඉන්නවා. මම හිතනවා ඉතාමත් කෙටි කාලයක් තුළ ප්‍රගතිය මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නට හැකියාවක් ලැබෙයි. ස්තුතියි.